ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්. මේ ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන දරුවන්ට, විශේෂයෙන්ම පාසල් දරුවන්ගේ මේ ආහාර සහ පෝෂණය පිළිබඳ දැනුමේ වගේම කුසලතාවය වර්ධනය කරන්නට විෂයමාලාවට විවිධ විෂයන් එකතු කරලා තිබෙනවා මේ ක්ෂේත්‍රය හා සම්බන්ධව. ඉතින් මේ විෂයන් බොහෝ විට ඒවා අනිවාර්ය විෂයන් නොවේ. නමුත් මේ විෂයන් වලට දරුවන් යොමු වෙන්නේ කොහොමද? විශේෂයෙන්ම එම ගුරුවරුන් එම විෂයන් සම්බන්ධයෙන් දක්වන ආකල්ප මොනවද? ඔවුන්ගේ විශ්වාසය හා සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කළ ශ්‍රී ලාංකික පසුබිමක් සහිත ඩීකින් විශ්වවිද්‍යාලයේ පර්යේෂිකාවක සමගයි දැන් අපි කතා බහ කරන්න සූදානම් වන්නේ. ඇය තමයි ඩීකින් විශ්වවිද්‍යාලයේ ආහාර සහ ක්‍රීඩා පෝෂණය හා සම්බන්ධ අංශයේ කථිකාචාර්ය ආචාර්ය ජනන්දනී නානායක්කාර. ජනන්දනී, අයිබෝන් කියලා අපි මුලින්ම ඔබ පිළිගන්නවා SBS සිංහල වැඩසටහනට. දැන් ඔස්ට්‍රේලියාවේ හැදී වැඩෙන දරුවන්ට මේ ආහාර සහ පෝෂණය සම්බන්ධයෙන් මේ දැනුම ලබා දීමේ ඒ පාසල් විෂයමාලාව සම්බන්ධයෙන් මම කැමති මුලින්ම ඔබෙන් දැනගන්න, එය කොහොමද වත්මන් පාසල් ක්ෂේත්‍රයේ තිබෙන්නේ?
ඇත්තරම ඔස්ට්‍රේලියානු ද්විතීක පාසල් සිසුන්ට ආහාර හා පෝෂණය පිළිබඳ දැනුම හා කුසලතා ලබා දීම, හෝම් ඉකොනොමික්ස්, හෙල්ත් ඇන්ඩ් ෆිසිකල් එඩියුකේෂන්, ෆුඩ් ටෙක්නොලොජි වගේ විෂයන්ගෙන් සිදු වෙනවා. නමුත් බොහෝ විට මෙම විෂයන් අනිවාර්ය විෂයන් වෙන්නේ නැහැ. ඒ වගේම ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට, පාසලෙන් පාසලට මෙම විෂයන් උගන්වන ආකාරය වගේම ඒවායේ අඩංගු විෂය කරුණුත් වෙනස් වෙනවා. මීට අවුරුදු කීපයකට පෙර, කියන්නේ 2015 වසරේ, වික්ටෝරියා ප්‍රාන්තයේ ඉහළ වසරවල, කියන්නේ සීනියර් සෙකන්ඩරි ස්කූල් නැත්නම් 11 සහ 12 වසරවල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට නව විෂයක් හඳුන්වලා දුන්නා, VCE ෆුඩ් ස්ටඩීස් කියලා. ආහාර හා පෝෂණය පිළිබඳ පුළුල් දැනුමක් සහ ආහාර පිළිබඳ කුසලතා වැඩි දියුණු කිරීමේ අරමුණින් තමයි මේ නව විෂය හඳුන්වලා දුන්නේ.
එතකොට දැන් මේ ආහාර සහ පෝෂණය කියන දේ මේ අධ්‍යාපනයට එකතු කර ගැනීමේ ඇත්තටම වැදගත්කම කුමක්ද ඒ වයසේ දරුවන්ට?
ඇත්තටම ආහාර හා පෝෂණ අධ්‍යාපනය දරුවන්ට වැදගත් වෙනවා හේතු ගණනාවක් නිසා. මම කීපයක් සඳහන් කරන්න. එකක් තමයි දරුවන්ගේ ආහාර පිළිබඳ දැනුම වැඩි කරන්න මේ වගේ විෂයන් නැත්නම් ආහාර පෝෂණ අධ්‍යාපනය උපකාරී වෙනවා. ඒ වගේම නිවැරදිව ආහාර තෝරා ගන්න, ආහාර හරියට ගබඩා කරන්නේ කොහොමද, එහෙම ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ලෙස සමබල ආහාර වේලක් පිළියෙල කරගන්න කොහොමද වගේ කුසලතා, එහෙම නැත්නම් ෆුඩ් ස්කිල්ස් කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා, මේවා වැඩි දියුණු කරගන්නත් මේ වගේ විෂයන් උපකාරී වෙනවා. සමහර දරුවන්ගේ ගෙදර පරිසරය ඔවුන්ගේ ආහාර පිළිබඳ දැනුම සහ කුසලතා ගොඩනගන්න උදව් නොවන අවස්ථාවලුත් තියෙනවා. මේ සඳහා විවිධ හේතු බලපාන්න පුළුවන්. උදාහරණයක් ලෙස දෙමෝපියන් සහ දරුවන් අධික ලෙස කාර්යබහුල නිසා නිවසේ ආහාර පිළියෙල කිරීමට ඇති අවස්ථාවන් අඩුවීම, සමහර දෙමෝපියන්ට ආහාර පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් නොමැතිවීම, ඒ වගේම පවුලේ සමාජිකයන් ක්ෂණික ආහාර හා නිවසෙන් පිට පිළියෙල කර ආහාර ගැනීමට වැඩි කැමැත්තක් දැක්වීම, දරුවන් නිවසේ ආහාර ආශ්‍රිත කටයුතු වලට නිරත වීමට අකමැති වීම වගේ දේවල් හින්දා මේ විදිහේ පරිසරයක් නිවස තුළ නිර්මාණය වෙන්න පුළුවන්. නමුත් පාසල තුළදී දරුවන්ට විවිධ විෂයන් ඔස්සේ ආහාර හා පෝෂණය පිළිබඳ කරුණු උගන්වනවා නම් ඔවුන්ට ඒ වගේම ආහාර ආශ්‍රිත ක්‍රියාකාරකම්, උදාහරණයක් විදිහට ආහාර පිසීම වගේ දේවල් වලට නිරත වෙන්න ඉඩ සැලසෙනවා නම් නිවසේ මෙම කටයුතු වල නිරත නොවුණා කියලා ලොකු බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ වගේ ආහාර හා සම්බන්ධ විෂයන් පාසල තුළ ඉගැන්වීම මගින් දරුවන්ට විවිධ වාසි සැලසෙන්න පුළුවන්.
ඔව්. එතකොට දැන් අපි ඔබේ මේ පරිශ්‍රණය පිළිබඳව සලකා බැලුවොත්, විශේෂයෙන්ම ඔබ පරිශ්‍රණය සිදු කළේ මේ පාසල් වල ගුරුවරුන්ගේ මේ යම් කිසි විශ්වාසය මැන බැලීමක් මේ ආහාර හා පෝෂණය පිළිබඳව ඉගැන්වීම සම්බන්ධයෙන්. ඇත්තටම ඒ වගේ දෙයක් ඔබ ඇයි මේ පරිශ්‍රණයට යොමු කරේ සහ එයින් ලැබුණු ප්‍රතිඵල මොනවද?
ඇත්තටම පාසල තුල ආහාර හා පෝෂණ අධ්‍යාපනයේදී ගුරුවරුන්ට ඉතා වැදගත් කාර්යභාරයක් පැවරෙනවා. ගුරුවරුන්ගේ මෙම විෂයන් ඉගැන්වීමේ සාර්ථකත්වයට විවිධ හේතු බලපාන්න පුළුවන්. මේ අතරින් එකක් තමයි මේ ආහාර හා පෝෂණය පිළිබඳව ඉගැන්වීමට ඔවුන්ගේ ඇති හැකියාවන් කෙරෙහි ඇති ආත්ම විශ්වාසය. එතකොට අපි මේ සම්බන්ධ පළවෙච්ච විවිධ පර්යේෂණ හා අධ්‍යයනයන් ගැන සොයලා බලනකොට අපිට දැනුණා මේ ගැන පුළුල් අධ්‍යයනයක් කරලා නැහැ කියලා. ඒ හින්දා 2017 වසරේදී අපි මේ අධ්‍යයනය සිදු කරේ. අපි බැලුවේදී මේකේ ගුරුවරුන්ගේ ආහාර හා පෝෂණය ඉගැන්වීම ගැන ඇති ආත්ම විශ්වාසය. මේක ඔස්ට්‍රේලියාව පුරා මෙවැනි විෂයන් උගන්වන ගුරුවරුන් 180කට වැඩි ප්‍රමාණයක් වගේ මෙම අධ්‍යයනය හා අදාළ ප්‍රශ්නාවලියට පිළිතුරු සැපයුවා. මේ දත්ත විශ්ලේෂණය කරහම අපිට වැදගත් කරුණු කීපයක්ම දැනගන්න ලැබුණා. සමස්තයක් වශයෙන් වැඩි ගුරුවරු ප්‍රතිශතයකට, ඒ කියන්නේ 80කට 90කට වඩා මෙම විෂයන් ඉගැන්වීමේදී තමන්ගේ පන්තිය පාලනය කිරීම, ඒ කියන්නේ ක්ලාස්රූම් මැනේජ්මන්ට් සහ තොරතුරු සංනිවේදනය, ඒ කියන්නේ කමියුනිකේෂන් පිළිබඳ ඉහළ ආත්ම විශ්වාසයක් තිබ්බා. නමුත් මෙම විෂයන් ඉගෙන ගැනීමට දරුවන් දිරිමත් කිරීම අපි කියනවා මොටිවේෂන් කියලා. එහෙම මොටිවේෂන් කිරීමේ තමන්ගේ හැකියාව පිළිබඳ ඉහළ ආත්ම විශ්වාසයක් තිබිච්ච ගුරුවරු ප්‍රතිශතය මීට වඩා අඩු වගේ, ඒ කියන්නේ 70ක් 80ක් වගේ අතරයක් තමයි තිබ්බේ. ඒ වගේම අපි බැලුවා ගුරුවරුන්ගේ ආත්ම විශ්වාසය කොහොමද කියලා මේ ආහාර හා පෝෂණය යටතේ තියෙන විවිධ විෂයන් වල තියෙන විවිධ විෂය කරුණු ඉගැන්වීම. 90කට වඩා ගුරුවරුන්ට එතකොට ආහාර සුරක්ෂිතතාවය, ෆුඩ් සේෆ්ටි කියලා කියන වගේ විෂය කරුණු ඉගැන්වීමට ඉහළ ආත්ම විශ්වාසයක් තිබ්බා. නමුත් ආහාර හා අදාළ එතකොට රෙගියුලේෂන්ස් ඇන්ඩ් ෆුඩ් පොලිසීස් වගේම 75% වගේ ගුරුවරු ප්‍රතිශතයකට තමා මේවා ඉගැන්වීමට ඉහළ ආත්ම විශ්වාසයක් තිබුණේ. ඊට අමතරව අපි ගුරුවරුන්ගෙන් ඇහුවා මොනවද මොනවද කරන්න පුළුවන් ඒගොල්ලන්ගේ ආත්ම විශ්වාසය සහ ඉගැන්වීමේ මේ හැකියාවන් වැඩි දියුණු කරන්න කියලා. ප්‍රමාණයක් කියලා තිබ්බා ප්‍රධාන වශයෙන් ජයන් හා විශ්කේම වෘත්තීය නිපුණතා අවස්ථා, ප්‍රොෆෙෂනල් ඩෙවලප්මන්ට් ඔපචුනිටීස් වගේ දේවල් ඒගොල්ලන්ට වැඩිපුර අවශ්‍ය වෙනවා කියලා.
ඔව්, එතකොට දැන් විශේෂයෙන්ම දැන් අපි මේ කතා බහ අහන් ඉන්න මේ බොහෝ දෙමාපියන්ට යම් කිසි ගැටලුවක් ඇති වෙන්නට පුළුවන් මේ පාසලේදී මෙවන් මං හිතන්නේ විෂය කරුණු ඉගෙන ගන්නා දරුවන් කොහොමද ඇත්තටම මේ ඔවුන්ගේ ඒ දැනුම වර්ධනය කරන්නට, ඒ වගේම ඔවුන් මේ ආහාර හා පෝෂණය සම්බන්ධයෙන් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වැඩි කරන්නට කුමක්ද කරන්න පුළුවන් කියන කාරණේ විශේෂයෙන්ම ඒ පිළිබඳවත් මං ඔබේ අදහස කැමති දැනගන්න තමයි.
ඇත්තටම දෙමව්පියන් වශයෙන් ඔබටත් කරන්න පුළුවන් දේවල් තියෙනවා දරුවන්ගේ ආහාර හා පෝෂණය පිළිබඳ දැනුම හා කුසලතා වැඩි දියුණු කරන්න. මම එතනදී කරුණු කීපයක් සඳහන් කරන්න කැමති. අපිට මොනවද එදිනදා ගෙදරදී කරන්න පුළුවන් කියලා. එකක් තමයි පුළුවන් හැම වෙලාවෙම ඉවසේ ආහාර පිළියෙල කිරීමේ කටයුතු වලට දරුවන්ව සහයෝගී කර ගැනීම. ඒ කියන්නේ පොඩි පොඩි දේවල් වගේ මොන හරි දෙයක් මනින්න, එහෙම නැත්නම් එළවලු වගේ දෙයක් කපන්න, ටිකක් ලොකු දරුවෙක්ට නම් මොන හරි ලේසි කෑම වර්ගයක් හදන්න වගේ දේවල් කියලා දෙන්න. අනිත් දේ තමයි පුළුවන් හැම වෙලේම දරුවන් සමග ආහාරවල ගුණාගුණ ගැන කතා කරන එක. එතකොට දරුවන් හොඳ, එහෙම නැත්නම් අපි කියන සෞඛ්‍ය සම්පන්න ආහාර කෑම කන එක, ඒගොල්ලන් ඒ කෑම වලට කැමති නම් ඒක අගය කිරීම, ඒගොල්ලන් ඒ කෑම වලට කැමති නැත්නම් එතකොට කියලා දෙන්න පුළුවන් ඇයි මේ කෑම කන්න ඕනි, ඇයි මේ කෑම වලින් අපේ ශරීරයට ලැබෙන වාසි මොනවාද. ඒ විදිහේ හැම වෙලේම පුළුවන් හැම වෙලේම දරුවන් සමග මේ ආහාර සම්බන්ධ දේවල් ගැන කතා කරන. තව දෙයක් තමයි පුළුවන් නම් හැක්කි සෑම වෙලාවකම අපි ගෙදර කෑම හැදුවත් පිටින් කෑම ගත්තත් සෞඛ්‍යයට හොඳ ආහාර වර්ග ගන්න පෙළඹෙන එක. එතකොට දෙමෝපියන් කරන දේ දකින්නකොට ළමයි ඒක බලන් ඉන්නවා. එතකොට ඒක ඒ හොඳ පුරුදු ඒගොල්ලන්ගෙත් ඇති වෙනවා. ඒක එකක්. අනිත් එක තමයි දැන් අපි ආහාර වර්ග හරි ආහාර වලට ආහාර පිළියෙල කරන්න අවශ්‍ය අමුද්‍රව්‍ය ගන්න වෙළඳපළට යන වෙලාවට පුළුවන් නම් හැකි සෑම වෙලාවකම දරුවනුත් එක් කරගෙන ගිහිල්ලා කොහොමද බඩු මිලදී ගන්න ඕනේ මොනවාද සැලකිය යුතු දේවල්, උදාහරණ විදිහට මිල, තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය, එතකොට ආහාරවල නැවුම් බව වගේ දේවල් කතා කර කර දරුවනුත් එක්ක මේ දේවල් කතා කර කර බඩු මිලදී ගැනීම කරන්න පුළුවන් නම් එතනදිත් දරුවන්ට නොදැනුවත්වම ආහාර පෝෂණය පිළිබඳ දැනුමක් සහ යම් කිසි කුසලතාවයක් වර්ධනය කරගන්න පුළුවන්. මේ වගේ නිවසේ අපිට එදිනදා කරන්න පුළුවන් පොඩි පොඩි දේවල් වලින් දරුවන්ගේ ආහාර පෝෂණය පිළිබඳ දැනුම අකුසලතා වැඩි දියුණු කරගන්න ලොකු උපකාරයක් වෙනවා.
මම හිතන්නේ මේ වැදගත් කරුණක් සමගින් මේ කතාබහ අපිට දැන් අවසන් කරන්නට පුළුවන්. ලීකින් විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ජනන්දනි නානාකර අපි ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන SBS සිංහල වැඩසටහන් සමග එකතු වීම පිළිබඳව.
ඔබටත් ස්තුතියි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.